ගරු ජීඩී සූර්ය බණ්ඩාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අද දින විවාදයට ගනු ලබන 2003 අංක 36 දරන උද්දීපන දේපළ පනතට අදාළ රෙගුලාසි සම්බන්ධයෙන් මේ පැවැත්වෙන විවාදයේ මගේ අදහස් ප්‍රකාශ කරන්නට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් උසුතිය පළ කරන්න කැමතියි. ඇත්තටම අද උදේ ඉඳලා මේ දක්වා මේ බුද්ධිමය දේපළ පනතේ අපි බලාත්මක කරන්න බලාපොරොත්තු වෙන රෙගුලාසි සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ ගරු මන්ත්‍රීතුමාන්ලාගේ අදහස් බොහොමයක් මේ උත්තරී සභාවේ පළ කරා. ඉතින් මම මගේ කතාවේ මම ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරන්නට මෙම කාලය වෙන් කරගන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මෙම රෙගුලාසි පැනවීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ වගේම රටක් වශයෙන් ජනතාවට, අපේ රටේ ජනතාවට අත්වෙන ප්‍රතිලාභ මොනවද? ඒ සඳහා අපි ගත යුතු රජයක් වශයෙන් සහ නිෂ්පාදකින් වශයෙන් අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් අවධාරණය කරන්න. ඇත්තටම මේ සභාවේ නොයෙක් අපේ කතිකයන් බොහෝ පිරිසක් කතා කරා අපේ සිලෝන් ටී සන්නාමය පිළිබඳ. මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කර අපේ සිලෝන් ටී වලට අත් වෙලා තියෙන ඉරණම සම්බන්ධයෙන්. ඇයි අපිට එහෙම වුණේ? විශේෂයෙන්ම අපි අද මේ රෙගුලාසි වලිනුත් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ தත්ත්වේ නැති කරගන්න. පහුගිය කාලේ අපේ රටේ අපේ නිෂ්පාදන විශේෂයෙන්ම තේ කර්මාන්තයේ පහළ වැටෙන්නට හේතුව තමයි ව්‍යාපාරිකයන්ගේ යම් සුළුතරයක්, මම බහුතරයක් කියලා කියන්නේ සුළුතරයක්, ව්‍යාපාරිකයන්ගේ ඒ ලාභ ඉපීමේ පරමාර්ථයෙන් ඉතාමත් බාලතේ වර්ග විදේශිකයන්ට අපනයනය කරලා අපේ ආර්ථිකය සඳහා තිබුණේ සන්නාමයට විශාල අගතියක් සිද්ධ වුණා. ඒ සඳහා තමයි අපේ තේ කර්මාන්තයේ ඒ බිඳ වැටෙන්නටත් හේතු වුණේ, ඒ තේ මිල අඩු වෙන්නටත් හේතු සාධක වුණේ. ඉතින් මංගාව තියෙනවා ඇත්තටම පසුගිය වර්ෂයේ අපේ රටේ විදේශ විනිමය උපයපු, ඇත්තටම අපි දන්නවා ඉතිහාසයේ අපේ ප්‍රධාන අපනයන භෝගයන් වුණේ තේපොල් රබර්. විදේශ විනිමය අපි වැඩිපුරම හැව්වේ ඒ තේපොල් රබර් අපනයනය කරලා. ඉතින් අද වෙන විට පසුගිය වර්ෂයේ දෙසැම්බර් 31ට තේ අපනයනය කරලා අපි උපයලා තියෙනවා මිලියන 1435.9ක්. ඒ වගේම රබ අපනයනය කරලා මිලියන 26ක්, පොල් අපනයනය කරලා මිලියන 416.5ක්. ඊළඟට අපේ නිමියඳුම් වලින් අපි 561ක් මිලියන අපි උපයලා තියෙනවා. ඉතින් වැඩිම විදේශ විනිමය උපයලා තියෙන්නේ වර්කර්ස් රෙමිටන්ස්, එහෙම නැත්නම් ශ්‍රමිකයන්ගේ අපි ප්‍රේෂණ වලින් 6575.4ක්. ඉතින් මම මේක ගත්තේ ඇත්තටම අපේ අර කාලයක් අපේ ප්‍රධාන අපනයන භෝගපත් වගේ අපි තිබුණ මේ රටේ තේපොල් රබර් වලට අද තත් වෙලා තියෙන ඉරණම කියන. නමුත් මම මේකෙන් කියන්නේ නැහැ අපි මේ තත්ත්වයෙන් සදාකාලික අපි මේ තත්ත්වයෙන් තවත් පල්ලෙහාට යනවා හෝ මේ තත්ත්වයේ තියෙනවා කියන එක. අපිට මේ තත්ත්වයෙන් මේක දියුණු කරන්නට පුළුවන්. ඉතින් ඇත්තටම අද අපි මේ කතා කරන ග්ලෝබල් ඉන්ඩිකේෂන්, එහෙම නැත්නම් ගෝලීය දර්ශකට අනුකූලත වුණොත් අපේ ගෝලීය දර්ශකවල තියෙන අවම ප්‍රමිතියට, ඒකේ අවම ප්‍රමිතියක් තියෙනවා, ඒ ප්‍රමිතියට අපි වඩා වැඩි හොඳ ප්‍රමිතියකින් අපි නිෂ්පාදන තත්වයෙන් සහ ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන බිහි කරන්නට හැකි වුණොත් මම දන්නවා අපේ මේ කර්මාන්තය තව දියුණු කරන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ලෝක ආහාර සමාවෙන්ද ආහාර හා කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ට අනුබද්ධ ආහාර කෘෂිකර්ම සංවිධානය ඔය ට්‍රිප්ස් එහෙම නැත්නම් ඇග්‍රීමන්ට් ඔන් ට්‍රේඩ් රිලේටඩ් ඇස්පෙක්ට්ස් ඔෆ් ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි රයිට්ස් කියන සම්මුතිය හදන්න සහාය වුණ සංවිධානීය පුරෝගතනය කරලා තියෙනවා මේ ගිවිසුම හරහා මේ සම්මුතිය හරහා රටවල් වලට කෘෂිකර්ම ශාස්ත්‍රයේ නගා සිටවන්නට අවශ්‍ය අවස්ථාවක් ලැබෙනවා කියන එක. ඒ කොහොමද වෙන්නේ කියන එකත් ගැන කතා කළ යුතුයි. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ නැත්නම් කෘෂි නිෂ්පාදන වල ප්‍රමිතිය එනම් තත්ත්වය සහ ගුණාත්මක භාවය ඉහළ නැංවුවොත් අනිවාර්යයෙන්ම කෘෂි නිෂ්පාදන වලට දේශීය වශයෙන්ම විදේශීය හොඳ බිලක් තීරණය වෙනවා. ඒ මිල තීරණය වීම හරහා විශේෂයෙන්ම අපේ ඉන්න ඒ නිෂ්පාදකයන් තවත් දිරිමත් වෙනවා. ඒ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට හැකියාවක් නැත්නම් අවස්ථාවක් තියෙනවා. ඒ වගේ ඒ අවස්ථාව ළඟා කරගත්තු රටවල් බොහොමයක් අද තියෙනවා මේ ගෝලීය දර්ශකට අනුගත වෙලා ඒ කර්මාන්ත කෘෂිකර්මාන්තය දියුණු කරගත්ත රටවල්. ඉතින් නියෝජ්‍ය කාරක සභා සභාපති තුමියනි, අපි අපේ රජය ජාතික ජනබලවේගයේ රජය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි ප්‍රමුඛස්ථානයේ දීලා තියෙනවා අපි කෘෂිකර්මාන්තයට. අපේ රට කෘෂිකර්මාන්තයට කෘෂිකර්මාන්තයේ පාදයක් කරගෙන තියෙන රටක්. ඉතින් ඒ කෘෂිකර්මාන්තයේ වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මාන්තේ පමණක් නොවේ කර්මාන්ත ශේෂ්ත්‍රයත් අපි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම අර මේ සභාවේ ප්‍රකාශ වුණු විදිහට නිෂ්පාදන ආර්ථිකය තුලින් අපේ රටේ මේ වටපු ආර්ථිකය නැවත ගොඩගන්නට අවස්ථාවක් උදා කරගන්න එක. ඉතින් මේ කෘෂිකර්මාන්තය තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපි තාක්ෂණය වගේම නවීන තාක්ෂණය වගේම ගුණාත්මක බවින් සහ තත්ත්වයෙන් උසස් නිෂ්පාදන කාර්යයකට අතගසන්නට. ඉතින් ඒ සඳහා මතන කෘෂිකර්ම අමාත්‍යාංශයත් මේ විට මේ වන විට විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඉදිරියේදී අපි සැලසුම් ක්‍රියාත්මක කිරීම තුලින් අපිට හැකියාව ලැබෙනවා උසස් තත්ත්වයෙන් යුතු නිෂ්පාදන බිහි කරන්න. ඉතින් ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය මැතිවරණයේදී විශාල ජනවරමකින් ඒක අනුමත කරා ජනතාව. ඉතින් අපි ඒක තමයි ඒ සැලසුම තමයි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මේ ජනවරම ගැන කතා කරන්නට අවශ්‍යයි. මම විශ්‍රාමික අධිරණ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමික නියෝජනය කරන සමාජිකයෙක් වශයෙන් ඒ ජනවර්ම නිර්මාණය කිරීමේදී අපේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා
තව විනාඩි දෙකක් කාලයක් ලැබෙනවා.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ඒ විරෝධාර විරුවන් විශාල කැපකිරීමක් කරා. ඒ ආකර්ෂණය තුලින් අපිට හැකියාව ලැබුණා මේ රජයට ජාතික ජනබලවේගයට ජනතා ආකර්ෂණයක් ලබා දෙන්න. ඉතින් ඒ වගේම අපි මේ ආර්ථිකය දියුණු කරන මේ නිෂ්පාදන ආර්ථිකය හරහා මේ ආර්ථිකය දියුණු කරන වැඩපිළිවෙලේදී මට විශ්වාසයි ඇත්තරම අපේ ඒ හොඳ දක්ෂ විනයක් සහ කැපවීමක් සහිත ඒ පිරිස් අපිට ඉදිරියේදී සහයෝගය ලබා දේවි. ඒ සහයෝගය තුලින් අපිට මේ රට සංවර්ධනය කරන්නට විශාල හැකියාවක් තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. ඉතින් අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි මෙම 2003 වර්ෂයේ නැත්නම් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට ප්‍රකාරව මේ අද අපි සභාවේ මේ විවාද කළා අනුමත කරන්න නියමිත රෙගුලාසි තුලින් අපේ කර්මාන්ත ශාස්ත්‍රය විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය අපිට තව ඉහළට අරන් අපේ රටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගන්නටත් ඒ වගේම අපේ රටේ දේශීය පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් යුතු ඒ නිෂ්පාදන භාවිතයට ගන්නටත් හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාම රජයේ පැත්තෙන් නීති සම්පාදකකින් වශයෙන් අපි සුභවාදීව කටයුතු කරත් සුභවාදී මේ ගැන කටයුතු කරත් ඇත්තටම අවංකවම ඒ නිෂ්පාදකකින් මේ සඳහා අනුගත විය යුතුව තියෙනවා. මේ රෙගුලාසි වලට අනුගතව කටයුතු කළ යුතුව තියෙනවා. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාම එකමුතුව මේ සම්බන්ධයෙන් තේරුම්ගෙන මේක අවශ්‍යතාවයේ තේරුම්ගෙන කටයුතු කළොත් අපේ රටට
අවසන් මන්ත්‍රීතුමා
විශේෂ විනිමය උපා ගැනීමට හැකියාව ලැබෙනවා කියන එකත් අපේ බිඳුවැටිච කෘෂිකර්මාන්තයේ නැවත ගොඩ ගන්නට හැකියාව ලැබෙනවා කියන බවටත් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
අයි අයි thank you honorable
ගරු අශෝක සපුමාරණවල
ඉදිරිපත් කරන ලද සීවි චානක ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන කාරණයට මගේ නමත් සඳහන් කරපු නිසාම ඒකට ඌර්ණ පූර්ණයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉදිරිපත් කරපු රසායනික ද්‍රව්‍ය ජලය පිරිසිදු කරන්න යොදන රසායනික ද්‍රව්‍යයක් විදිහට, ඒක මහා දැවැන්ත රොකට් තාක්ෂණිකෙන් හදන රසායනික ද්‍රව්‍යයක් නෙමෙයි. ලයිම් කියන්නේ ඒක අදාළ ප්‍රධාන මූලාශ්‍රය බවට පත්වෙන්නේ හුණුගල්. හුණුගල් ක්‍රම දෙකකට ලෝකෙ භාවිතා කරනවා. කොරල් පර ආශ්‍රිතව හුණුගල් සහ එහෙම නැත්නම් කඳු ආශ්‍රිතව කඩාගන්න හුණුගල්. මේ හුණුගල් කියන්නේ කැල්සියම් කාබනේට් සාමාන්‍ය ආකාරයට උඳුම් වල එහෙම නැත්නම් පෝරණු වල තමයි මේ හුණුගල් පුච්චලා ඒක කැල්සියම් ඔක්සයිඩ් බවට පරිවර්තනය වෙන්නේ. මේ කැල්සියම් ඔක්සයිඩ් වලට වතුර ගහලා තමයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පරිවර්තනය කරන්නේ. මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ජලය පිරිසිදු කරන්න පාවිච්චි කරන්නේ. මේ හුණුගල් වල හෝ කැල්සියම් කාබනේට් වල ස්වභාවිකව බැර ලෝහ අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් එහෙම බැර ලෝහ අන්තර්ගත වෙන්නේ නැහැ. හැබැයි වෙනත් ආකාරයකට ව්‍යාජ ලෙස වෙනත් ද්‍රව්‍ය එකතු වීම තුළ මේකට බැර ලෝහ එකතු වෙන්න පුළුවන් ඉඩ තියෙනවා. හැබැයි මේ කැල්සියම් කාබනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ලයිම් වල ස්පෙසිෆිකේෂන් තුල කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ බැර ලෝහ චෙක් කරන්න. ඒ බැර ලෝහ චෙක් කිරීමට සිද්ධ වෙලා තියෙන්නෙම අයතා ක්‍රමයකින් මේ ලයිම් ලංකාවට ගෙන්වනවද නැද්ද කියන කාරණේ මම දන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය විදිහට ලයිම් වල එහෙම නැත්නම් ලයිම් කියන්නේ අපි බුලත් කන්නකොට ගන්න හුණු. මේ හුණු වල බැර ලෝහ තියෙන විදියක් නැහැ. අපි මුහුදෙන් ගත්තත් හුණුගල් විදිහට බැරලෝහ එකතු වෙන්නේ නැහැ. ඒ වගේම කඳු වලින් කඩා ගත්තත් බැරලෝහ එකතු වෙන්නේ නැහැ. පොළවේ මතුපිට බැරලෝහ අඩුයි. හැබැයි සීවි චාන ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණේදී ඒ ලයිම් වලට බැරලෝහ එකතු වෙලා තියෙනවායි කියලා වාර්තා වලින් ඉදිරිපත් කරනවා. එහෙමනම් බරපතල තත්වයක් ඒක. ඒ සම්බන්ධව සොයා බලන්න ඕනේ. සාමාන්‍ය ලයිම් වල එහෙම අන්තර්ගත වෙන්නේ නැහැ.
ගරු සීවි චාන මන්ත්‍රීතුමා,
අරු මන්ත්‍රීතුමා, මේ තියෙන ස්පෙසිෆිකේෂන් එක, මේක SLS හදපු ස්පෙසිෆිකේෂන් එක. මේක 90 10 mg per kilo තමයි වැඩිම ක්‍රෝමියම් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ලැබ් රිපෝර්ට්ස් ටික. මේව තමයි රිපෝර්ට්ස් දැන් ලංකාවට ගෙනාපු මේ ලයිම් වල තියෙන ක්‍රෝමියම් කන්ටෙන්ට් එක. මේක 10යි තියෙන්න ඕන. 14ක් කියන්නේ පිළිකා හැදෙන්න පුළුවන්. දැන් ඇමතුමා උත්තර දෙනවා කිව්ව වසන්ත ඇමතුමා දැන් මෙතනත් නැහැ. දැන් උත්තර දෙනකම් මම මේ බලන් ඉන්නවා. මේ රටේ ජලයේ මේ ජලයට පිළිකාකාර යොදලා රටේ මිනිස්සු දොන මේ ටැප් වෝටර් වලට මේකට උත්තර දෙනවා. මේ වෙලාව ගන්න එපා. මේක ඔබතුමත් දන්නවා. මේක ශරීරට අහිතකරයි. මේක බැර ලෝහ. මේ රිපෝර්ට් එක තියෙන්නේ මගේ අතේ.
ගරු අශෝක රංගල
සහිත පිළිකාකාරක ද්‍රව්‍යයක් නෙමෙයි. ඒක ජලයේ පිරිසිදු කරන්න පාවිච්චි කරනවා. ඒකට බැර ලෝහ අනුපාතය වැඩි වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව නිෂ්පාදන ක්‍රියාවලිය තුල හෝ ඒවැ මූලාශ්‍රයන් වලින් වැඩි වෙන්න විදියක් නැහැ. ඒකයි මම පැහැදිලි කරලා දුන්නේ. ඒක නිසා මේ රසායනික ද්‍රව්‍යයක් විදියට මේක ස්වභාවිකව මිශ්‍ර එකතු වෙන්න විදියක් නැහැ.
හරි. කාලය. දැන් හරිනේ. ඔ අපි කාලය.